ගරු අතිගරු ජනාධිපතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මා සතුටු වෙනවා අද මේ අවස්ථාවේ මේ ගරු සභාවේදී වචන ස්වල්පයක් හෝ කතා කරන්න මට ලැබීම පිළිබඳව. ඒ පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පසුගිය මාසේ සභාවාරයකදී ගරු මන්ත්‍රීවරයෙක් විමසීමක් කරලා තිබුණා ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට මාස 3කට සැරයක් පැමිණිය යුතුයි, නමුත් දැන් මාස 3කින් පැමිණිලා නැහැ කියලා. ඒ අඩුපාඩුව මගේ අතින් සිද්ධ වෙලා තියෙනවා. ඒ ඇති වූ ප්‍රමාද දෝෂය පිළිබඳව මම මගේ කනගාටුව මම ප්‍රකාශ කරනවා. අද විශේෂයෙන්ම අද දවසේ සාකච්ඡාවට ගැනෙන අධිකරණ අමාත්‍යාංශයේ ගලු තලතා අතුකෝරළ ඇමතිතුමිය ඉදිරිපත් කර ඇති 95 පහදරන වරදකරුවන් බාරදීමේ පනතේ දෙවන ගුවන්තිය පිළිබඳව බලතල සම්බන්ධයෙන් එතුමි ඉදිරිපත් කරලා තිබෙන මේ යෝජනාව ඉතාමත් වැදගත්. එයට මගෙත් සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව මා ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම ඊයේ අදත් පාර්ලිමේන්තුවේ ඇති වූ යම් යම් සාකච්ඡා තුළ මා කල්පනා කළා කරුණු කීපයක් පිළිබඳව මගේ අදහස පැහැදිලි කිරීමක් මා මේ ගරු සභාවට පැමිණ කළ යුතුයි කියා. ඒ අනුව තමයි මම හදිසියෙන් වගේ තීරණය කළේ මේ සන්ධ්‍යාවේ මේ ගරු සභාවට පැමිණීමට. ඊයේ මේ ගරු සභාවේ විවාදයට ලක් වී තිබුණා මා විසින් පත් කළ ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් සංවාදය සාකච්ඡාව. මේ එක්කම මම පැහැදිලිව කියන්නට ඕනෑ, ඊයේ ඇතිවෙච්ච සාකච්ඡාව තුළ මට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් මේ කොමිෂන් සභා වාර්තාවේ කටයුතු ක්‍රියාත්මක වීම පිළිබඳව යම් මටත් ප්‍රමාද මගේ අතින් සිද්ධ වුණා කියන චෝදනා ස්වරූපයක් එල්ල වෙලා තිබුණා සමහර ගරු මන්ත්‍රීතුමාලගේ ඇති ඇමතිතුමාලගේ කතා තුළ. මං ඒ පැහැදිලි කරන්නට ඕනෑ. මහ බැංකුව සම්බන්ධයෙන් පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවත් ඒ වගේම බරපතල වංචා දූෂණ පිළිබඳව පසුගිය රජයේ සිදු කටයුතු වංචා දූෂණ පිළිබඳව කොමිෂන් සභාවක් කියන මේ කොමිෂන් සභා වාර්තා දෙකම එකවර තමයි මේ ගරු සභාවට ඉදිරිපත් කළේ සභාගත කළේ. මම දැනට සතියකට කලින් පත් කළා ජනාධිපති කොමිෂන් සභාවක් 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇති දූෂණ වංචා පිළිබඳව සෙවීමට. ඒ කොමිෂන් සභාව පත්කිරීමෙන් පසුව පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී අමාත්‍ය මණ්ඩලයේදී ගරු ඇමතිතුමාලා කීප දෙනෙක්ම මගෙන් විමසීමක් කළා. මේ රජයේ යටතේ වංචා දූෂණ හොයන්න කොමිෂන් සභාව පත්කිරීම බොහොම හොඳයි. නමුත් ඇයි පහුගිය රජයේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් මෙවැනි පත් නොකළේ කියලා මගෙන් ඇහුවා. ඒ වෙලාවේ මම කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළා ඒ කටයුත්ත මම කරලා ඉවර වෙලා ජනාධිපති කොමිෂන් සභා දෙකම වාර්තා එකවර තමා සභාගත කළේ කියන එක. ඉන් පසුව ඒ කොමිෂන් සභාවල වාර්තා පිළිබඳව ඉදිරියට යෑමේ කටයුතු පැහැදිලි ලෙසම පැවරෙන්නේ නීතිපතිතුමාට අධිකරණ අමාත්‍යාංශයට. මෙය අතුකෝරළ ඇමතිතුමිය සිමිවෙච්ච ප්‍රමාදයක් කියලා මම හිතන්නේ නැහැ. ඒ මොකද එදා කැබිනට් මණ්ඩලයේදී මට තේරුම් ගියා එවැනි කොමිෂන් සභාවක් තිබිලා පත් කරලා වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කළාද කියන එකත් කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකුට අමතක වෙලා තිබුණා. මට ඒක පෙනී ගියා. ඒත් එක්කම මට මතකයි ඔය වාර්තා ඉදිරිපත් කරපු වෙලාවෙම කොමිෂන් සභා වාර්තා මේ ගරු සභාවේදී ඒ පිළිබඳව විවාදත් ඇති වුණා. ඇති කරලා ඒවා සමහර ඒවා අතරමඟ නැවතුණා. මොකද ඒ කාලය තුළ රටේ වැඩිපුරම දේශපාලන අංශවලත් රටේ ජනතාව සහ මාධ්‍ය තුලත් වැඩිපුර අවධානය යොමු වී තිබුණේ මහ බැංකු වංචා සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු. ඒක නිසා මේ කොමිෂන් සභාවේ කටයුතු බොහෝ අයට අමතක වුණා යට ගියා. ඒක තමයි වෙච්ච සිද්ධිය. එතකොට පාර්ලිමේන්තුවට සභාගත කිරීමෙන් පසුව ඇත්තටම සම්ප්‍රදායිකව ඒ සියලුම අමාත්‍යාංශ මැති ඇමතිවරයෝ දකිනවා. ඒ අනුව ඒ අමාත්‍යාංශ හරහා සිදුවිය යුතු දෙයක් මම දන්න විදිහට තලතාතු කුරුල ඇමතිතුමිය නෙවෙයි මගේ මතකයේ හැටියට ඒ අවස්ථාවේ හිටියේ අධිකරණ ඇමති විදිහට එතුමිය මෑතකදී පත් වුණේ. ඒක නිසා ඒ කාලය තුල හිටපු කවුරුන් හෝ අධිකරණ ඇමතිවරයා විසින් කළ යුතු කාර්යයක් තමයි ප්‍රමාද වීමක් හෝ අතපසු වීමක් සිද්ධ වෙලා තියෙන්නේ කියන එක මා පැහැදිලි කරන්නට ඕනේ. ඒ වගේම මේ මරණීය දණ්ඩනය පිළිබඳව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මම අවස්ථා කීපයකදීම පහුගිය අවුරුදු කීපේ කරුණ නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රකාශයක් කළා. මේ බරපතල විදියට මුළු රටම විනාශ කරන ජාතික ඛේදවාචකයක් වී ඇති ඉතාමත් පුළුල් ලෙස කරන මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය මර්ජුවානා කොකේන් හසීස් ඒ වගේම දැන් තිබෙන සින්තටික් වර්ගයක් අයිස් කියන එක ඉතාමත් බරපතල ඉතාමත්ම නරක ඒ වගේම ඉතාමත්ම විෂ සහිත මත්ද්‍රව්‍ය රට තුළ පැතිරිලා තිබෙනවා. අද මරණීය දණ්ඩනේ ලෝකේ බොහෝ රටවල්වල ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. සිංගප්පූරුවේ ක්‍රියාත්මක වෙනවා. ඇතැම් රටවල්වල විදුලි පුටුව. ඇතැම් රටවල්වල එන්නත් කිරීම. මේ විදිහට තමයි මරණීය දණ්ඩනේ ක්‍රියාත්මක වෙන්නේ. මේ තිබෙන ආර්ථික සහ සමාජ බලවේගයන් තුළ ඇතිවන යහපත් පැත්ත වගේම වඩාත් විහිදී යන අයහපත් පැත්ත තුළ සමාජය විනයගරුක සමාජයක් කරන්න නීතිගරුක සමාජයක් කරන්න හොඳ රටක් හදන්න තද නීතිරීති ක්‍රියාත්මක වීම ඉතාමත් අවශ්‍යයි. ලෝකයේ සෑම රටකම ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි ආධ්‍යාත්මික වශයෙන් බෞද්ධ හින්දු කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් ඒ දර්ශනයන් තුළ ආධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්න අපේ රටේ විශාල කැපවීමක් ඒ සඳහා කරනවා. රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ඒ කටයුතු කරනවා. නමුත් ආධ්‍යාත්මික දර්ශනයන් වගේම නීති රීති ශක්තිමත් කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා තමයි මම තීරණය කළේ මරණීය දණ්ඩනේ ක්‍රියාත්මක කළ යුතුයි කියන එක. පහුගිය අවුරුදු එකහමාරක් විතර මම ඉල්ලා සිටි අදාළ ආයතන වලින් අධිකරණ වලින් වරදකරුවන් වෙලා බරපතල නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මා පෙරකි මරණීය දණ්ඩනේ නියමුවන්ගේ ලේඛනයක් මා වෙත එවන්න කියලා. මේ ලේඛන එවීමත් එක දිගටම ප්‍රමාද වුණා. ඒකත් මම කියන්න ඕනේ තලතාතු කෝරළ ඇමතිතුමියම ඒකට වග කිය යුතු නැහැ. බොහොම කල් ඉඳලා මේ වාර්තා මම ඉල්ලීම් කළේ. ඒ තුළ ප්‍රධාන වශයෙන්ම මේ වාර්තා අපිට සොයාගන්න බැරි වුණා. මම හිතන්නේ ඒකත් කෙසේ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තිබෙන ප්‍රබලකම උඩ ඒ වාර්තාත් ඇතැම් වෙලාවට සොයාගත නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. අද බන්ධනාගාරය තමයි විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරය. මම වගකීමකින් ප්‍රකාශ කරන්නේ වැලිකඩ බන්ධනාගාරය තමා මේ රටේ මත් කුඩු මත් පෙති නීති විරෝධී මත්ද්‍රව්‍යවල මූලස්ථානය. එතනින් තමා මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි අධිකරණ ඇමතිතුමියත් අපි සාකච්ඡා කළා වැඩපිළිවෙලක් හදාගෙන දැන් යනවා ඒ තත්ත්වය වෙනස් කරන්න. බූස ප්‍රදේශයේ තිබෙන විශේෂයෙන්ම සිරකරුවන් සිටින ප්‍රදේශයට ඉතාමත් බරපතල වැරදි කරපු අපරාධකරුවන් ඒ ප්‍රදේශවලට ගෙනියන්න කටයුතු කරලා වැලිකඩ බන්ධනාගාරය වඩාත් අපිට ගැළපෙන ආකාරයට සකස් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මරණීය දණ්ඩය සම්බන්ධයෙන් ලැබිලා තිබෙන වාර්තා ජනවාරි මාසේ, ඒ කියන්නේ මේ පෙබරවාරි මාසේ, පහුගිය ජනවාරි මාසේ තමයි හරිහැටි වාර්තා ටිකක් ලැබුණේ. බලපුවාම ඒ වාර්තාවලත් ප්‍රශ්න තියෙනවා. මොකද මේ මරණීය දණ්ඩනයක් දෙනවයි කියලා මම ප්‍රකාශයට පත් කළාට පස්සේ හිරගෙවල් වල හිටපු වැරදිකාර මේ මරණීය දණ්ඩනය නියම වෙලා හිටපු එහෙත් අභියාචනා නොකරපු අය සියලු දෙනාම අභියාචනා කරලා ඊට පස්සේ මම ප්‍රකාශයට පත් කළාට පස්සේ ඒ අනුව තමයි මේ ගැටලුව ඇති වුණේ ඒ නිසා නීත්‍යානුකූලව නිවැරදිව ඒ දේ කළ යුතු වෙනවා බොහොම පහසු ලෙස නීත්‍යානුකූල තත්ත්වයෙන් අපිට වාර්තා ලැබුණේ පකිස්තාන් ජාතිකයෙක් ලංකාවේ සිරේවල් වල ඉන්න මම ඒකට ඊතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ මොකද තවත් රටක පුරවැසියෙක් නිසා පකිස්තාන් රජයට අපි දන්වලා තිබෙනවා මේ මරණ දණ්ඩනයට අපි නියම කරලා තියෙන පුද්ගලයා ඒ රටට බාර ගන්න කියලා. ඒ පුද්ගලයා කියනවා පකිස්තානට යන්න බැහැයි කියලා. ඒ බැහැයි කියලා කියන්නේ ඒ ගිය ගමන් ඔය මෙහි තියෙන නීතිය එහෙ බොහොම ක්‍රියාත්මක වෙනවා බොහොම ඉක්මනින් අපි වගේ ක්‍රියාත්මක නොකර ඉන්නේ නැහැ ඒ රටේ. ඒ නිසා ඔහු මැලිකමක් දක්වනවා. මම විදේශිකයෙක් ඒ විදිහට මරණ දණ්ඩනයට නියම කිරීම පිළිබඳවත් එතරම් මගේ අදහසක් නැහැ. ඒ නිසා දැනට තිබෙන වාර්තා පදනම් කරගෙන බොහෝ වෙලාවට අපිට පුළුවන්කම ලැබෙයි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඉදිරි මාසයක් දෙකක් කාලය තුළ එය විස්තර වශයෙන්ම කිරීමට මම තීරණයක් අරගෙන තිබෙනවා මොන විදිහේ විරෝධතාවක් විශේෂයෙන් මම කියන්නට ඕනේ මානව හිමිකම් සංවිධාන වලින් මම ඉල්ලීමක් කරනවා මේ රටේ අපරාධ මත්ද්‍රව්‍ය මත්කුඩු ජාවාරම් බරපතල පාතාලය මේවා මර්ධනය කිරීමේදී ඔවුන් වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන පෙනී සිටිනවා නම් ඉතාමත්ම වැරදි. මම කියන්නට ඕනේ කනගාටුවෙන් වුණත් නියෝජ්‍ය කතානායකතුමනි අධිකරණ මිතුමියත් මෙතන ඉන්නවා. මේ ඉතාමත් බරපතල වැරදි කරලා පාලනය නොහැකි කරපු තත්ත්වයට වැලිකඩ බන්ධනාගාරයේ සිටින පිරිස් බූස්සට ගෙනිච්චාට පස්සේ අපි තීරණය කළේ ගෙනියපුවාම එතෙන්ට විශේෂ පොලිස් කාර්ය බලකාය ආරක්ෂාවට දාන්න STF දාලා තියෙන්නේ. ඒ දැම්මට පස්සේ අපේ මානව කොමිෂන් සභාව අපි පත්කර මානව කොමිෂන් සභාව අපිව රකින්න ඕනේ ශ්‍රී ලංකාවේ මානව කොමිෂන් සභාව STF ප්‍රධානියාගෙන් අහනවා මොන හේතුවක් මතද කාගේ නියෝගයක් මතද කුමන කාරණයක් සඳහාද බූස්සට STF සොදන්නේ කියලා. අඟුණ කොළ පැලැස්සට. එතකොට එතෙන්දි මානවිකම් කොන් සභාව පෙනී හිටින්නේ කවුරු වෙනුවෙන්ද? විශේෂ පොලිස් කාර්ය බලකා ඉතාම අවංකව වැඩ කරන දක්ෂ පිරිසක්. ඒ නිසා තමයි ඔහු ප්‍රධානියට අපි ඊයේ ඇමති මණ්ඩලයේ ඒකමතිකව මම ඉතාම සතුටු වෙනවා. ලතිප් මාත්‍යාට අවුරුද්දක් කාලය දික් කරපුවාම මුළු ඇමති මණ්ඩලයේ එක හඬින් කිව්වා ඒක ඉතාම හොඳ තීරණයක් කියලා. ඒ නිසා මේ රටේ බරපතල විශේෂයෙන්ම කෙරෙන මත්ද්‍රව්‍ය ඒ වගේම පාතාලය මර්ධනය කිරීමේදී අපි රජය ඒකාබද්ධව මේ අදාළ අමාත්‍යාංශ එක්ව කරන කටයුත්තේදී අපිට විශාල සහයෝගයක් ඒ ආයතනවල තිබෙනවා. නමුත් අපේ මානව හිමිකම් සභාව අහනවා ඇයි මේකට STF දැම්මේ කියලා. ලොකු ප්‍රශ්න පත්‍රයක් STF එකට එවලා තියෙනවා. ඒගොල්ලන්ගෙන් උත්තර ඉල්ලලා මේ පැත්තට බුස්සට අඟුණකොළ පැලැස්සට ගෙන යෑම පිළිබඳව. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. අපේ ත්‍රිවිධ හමුදා අපේ පොලිසිය විදේශීය පුහුණු වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදාවලට කටයුතු කිරීමට යැවීම සියල්ල ප්‍රමාද කරනවා අපේ මානව හිමිකම් කොමිෂන් සභාව. මම හරිම කනගාටු වෙනවා. දැන් ඊයේ භූමදාන කළ අපේ රණවිරුවන් දෙදෙනා මාලිවල රාජකාරිවලට ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ඒ දෙදෙනා ලංකාවට එන්න හිටිය මීට මාස 6කට කලින් ඒ අපේ කණ්ඩායම් මාරු කිරීම කරන්න දෙන්නේ නැහැ. අපිට මේ අපේ සියලු දෙනාගේ තොරතුරු හොයලා මේ අය මෙහෙමයි යවන්න බෑ මේමයි මේ විදිහයි කියලා අපේ මානව හිමිකම් කොමිෂන් සභාව තමයි අපිට කරදර කරන්නේ. මානව හිමිකම් සභාව ඒ කරදරේ නොකළා නම් මම පැහැදිලිවම දන්නවා ඔය මරණයට පත් වෙච්ච සාමසාධක හමුදාවල මේජර්වරයා සහ පොළොන්නරුවේ ඊළඟට කුරුණෑගල ඒ සොල්දාදුවා කිසිසේත් මරණයට පත් වෙන්නේ නැහැ. ඒ හුවමාරු කිරීම වැඩසටහන හරියට කරගන්න තිබුණා නම්. නමුත් මෙවැනි තත්ත්වයක් මේ පසුබිම්වල තිබෙනවා. ඒ නිසා මම කියන්නට ඕනේ මේ මරණීය දණ්ඩන නියම කිරීමේදීත් මේ රටේ මානව හිමිකම් සංවිධාන මානව හිමිකම් කොමිසම් මේ සියල්ලම ලෝකේ අනික් ප්‍රබල රාජ්‍යවල මේක ක්‍රියාත්මක වෙනවා. අපි වගේ පුංචි මිනිස්සුන්ට තමයි මේ නීති රීති ඔක්කොම දාලා තර්ජනය කරන්නේ. ඒක නිසා අපේ රට හදාගන්න විනයක් ඇති රටක් හදන්න හොඳ රටක් හදන්න මානව හිමිකම් සංවිධාන කරුණා කළා අපරාධකරුවන්ට මේ බරපතල වැරදි කරන අයට දෙන දඬුවම් පාලනය කරන්න සීමා කරන්න ඒවාට මානවිකං ඉස්සරහට දාන්න එපා කියන ඉල්ලීම මම විශේෂයෙන් මේ සීලු දෙනාගෙන්ම කරනවා. ඒ වගේම තුන්වෙනි කාරණේ තමයි අද අධිකරණ අමාත්‍යාංශය යටතේ මේ කෙරෙන සාකච්ඡාවක් නිසා මම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ. අපේ විනිශ්චයකාරවරුන්ට උසස් වීම දීමේදී ඇති වෙලා තිබෙන තත්වය විවස්ථා ස්වභාව තමයි මම එවන නම් අනුමත කරන්නේ. මම ඒ නම් එවන්නේ අග්‍රමිශ්චකාරතුමා මට එවන නම්. මේ රටේ කිසිම දවසක ඇති නූනු තත්වයක් අද ඇති වෙලා තිබෙනවා. මේ වන විට විනිශ්චයකාරවරුන් 12ක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා විවස්ථා ස්වභාව. ඒ ප්‍රතික්ෂේප කළේ ඇයි කියන කාරණාව මට දන්වලත් නැහැ. ඒ විනිශ්චයකාරවරුන්ට දන්වලත් නැහැ. මේ තුල මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ ප්‍රාථමික අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහා අධිකරණ ඒ විනිසුරුවරුන් අද අපේක්ෂා බංගත්වයට පත් වෙලා තිබෙනවා. ඒ මොකද ඔවුන් කොතෙක් අවංකව සේවය කළත් ඔවුන්ගේ උසස් වීම වලදී කිසිදු හේතුවක් කාරණයක් නොදක්වා ඒ උසස් වීම ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ අද දැඩි කනස්සල්ලට පත් වෙලා තිබෙනවා. යම් විනිශ්චයකාර තනතුරක සිටින පුද්ගලෙක් එම උසස් වීම සඳහා ඔහු සුදුසු නම් ජේෂ්ඨත්වයේ සලකන්නේ නැත්නම් මම කනගාටු වෙනවා ගරු කථානායකතුමා මෙතන අද නැහැ. මේ සිද්ධිය පිළිබඳව මම කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් ගරු කථානායක කරු ජයසූරිය මහත්මයා මට පිටු 4ක ලිපියක් ඉවලා තිබෙනවා. ඒ ලිපියේ සඳහන් වෙලා තිබෙනවා විනිශ්චයකාරවරුන්ට උසස් වීම දීමේදී ජේෂ්ඨත්වයේ කිසිසේත් සලකන්නේ නැත කියලා. කුසලතා, දක්ෂතා, හැකියාවන් සලකලා තමයි විවස්ථා සභාව උසස් වීම දෙන්නේ කියලා. ඒ කුසලතා, දක්ෂතා, හැකියාවන් තීරණය කරන්න විවස්ථා සභාව මොන මඟ පෙන්වීම් තුලද? විවස්ථා සභාව විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ ස්වාධීන කොමිෂන් සභාව. ඉතාම හොඳ දෙයක්. මේවා ඉතාම හොඳ දේවල්. නමුත් මේවා පිහිටවුවට පස්සේ 19 වෙනි සංශෝධනයෙන් ඒවායේ තිබෙන ප්‍රතිපත්තිමය කරුණු, ඒවැ සීමාවන්, අවශ්‍ය මඟ පෙන්වීම්, ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් රෙගුලාසි කිසිවක් සම්මත කරලා නැහැ. ඒ නිසා කිසිම සීමාවක් නැති ආකාරයට තමයි මේ ආයතනවල කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා මම මේ ගරු සභාවෙත්, මැතිඇමතුමාගෙත්, කථානායකතුමාගෙත් ඉතාම ගෞරවයෙන් අවධානයට යොමු කරනවා විනිශ්චයකාරවරුන්ට උසස් වීමෙන් දීමේදී ඒ සාධාරණත්වය. අතීතයේ යම් යම් නඩු තීන්දු දීම් පිළිබඳව මට ආරංචි විදියට චෝදනා කරමින් ඒ නිසා මේ අය උසස් වීම වලට නුසුදුසුයි කියන මතයක් තුල විනිශ්චයකාරවරුන්ගේ උසස් වීම ලබා නොදෙනවා නම් එය මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ බරපතල ඛේදවාචකයක් බවට පත්වේවි කියා මා විශ්වාස කරන්නේ. ඒ නිසා රටම බලාපොරොත්තු වන, අන්තර්ජාතික වශයෙන් බලාපොරොත්තු වන අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය ඉතාම අත්‍යවශ්‍ය වැදගත් වූ ඒ ආරක්ෂා කිරීමට නම් විනිශ්චයකාරවරුන්ට උසස් වීම දීමේදී විවස්ථා සභාවත් අග්‍රවිනිශ්චයකාරතුමාගේ කාර්යයත් පැහැදිලි ලෙසම ඉටුවීමේදී ඒ සාධාරණත්වය අපි බලාපොරොත්තු වෙනවා. යම් කිසි කෙනෙක් සුදුසු නැහැ කියනවා නම් අග්‍රවිනිශ්චයකාරතුමා හෝ අපිට දන්වන්නට ඕන මෙයා මේ තනතුරට සුදුසු නැහැ. මෙයාට විනය පරීක්ෂණයක් තියෙනවා. එහෙම නැත්නම් මෙයා ක්‍රියාශීලී නැහැ. මෙයාට බාර දුන්න වගකීම් රාජකාරී ඉටු කෙරුවේ නැහැ කියන එක එහෙමනම් ලිඛිතව දන්වන්න වෙනවා. එහෙම දැන්වීමක් නොකිරීම නිසා ඒ සියලුම දෙනා මාව තමයි අල්ලගන්නේ. මොකද මාව මහපාරේදීත් අල්ලගන්න පුළුවන්. අග්‍රමිශ්චකාරතුමා ගාවට ඒගොල්ලන්ට යන්න බෑ. විවස්ථා සභාවට ඒගොල්ලන්ට එන්න බෑ. මේ නම් ප්‍රතික්ෂේප වෙන අයට මාව හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා මාව හම්බ වෙලා බොහෝ දුක් ගැනවිලි මේගොල්ලෝ කියනවා. මේගොල්ලෝ අභියාචනා ඉදිරිපත් කරනවා වරින් වර. ඒ නිසා සමහර අයගේ නම් මම දෙසරේ තුන්සරේ විවස්ථා සභාවට එවලා තිබෙනවා. ඒ එවන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි, මගේ පුද්ගලික හේතු කාරණා නිසා නෙවෙයි. ඒ තමන්ට ඇතිවෙච්ච ප්‍රශ්නය පිළිබඳව ඉදිරිපත් කරන දුක් ගැනවිල්ලේදී මට අභියාචනා ඉදිරිපත් කරන අයගේ නම් තමයි මට කළ හැකි එකම දේ මම කියනවා. මම එමන් නැවත මේ නම යවන්නම් බලන්න කියලා. නමුත් මේක පැහැදිලිව විසඳාගත යුතු දෙයක්. ඒ ගැනත් මම එච්චරයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. මම දැන් මේ ආවට පස්සේ මෙතන වෙච්ච සාකච්ඡාවකදී අපේ මා හිතවත් රිෂාඩ් පද්වින් අමිතුමා කිව්වා මේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වැඩිකරුවන් ඉන්නවනම් එයා අල්ලා ගන්න දැන් ජනාධිපතිතුමාට පුළුවන්නේ පොලිසියත් එතුමා බාරේනේ තියෙන්නේ කියලා. ඇත්තටම මාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත්ම හොඳින් ඒ පරීක්ෂණ කටයුතු කරනවා මේ වන විට. මම පොලිසිය භාරගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් මේ මාස දෙක වගේ කාලය තුළ ඒ පරීක්ෂණ කටයුතු ඉතාමත් ඉක්මන් වෙලා තිබෙනවා. ඒ පරීක්ෂණ කටයුතු අවසන් වෙලා අවසානයේ තිබුණේ මගේ ප්‍රකාශයක් ගැනීම පමණයි. දැන් දවස් 4කට කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ ප්‍රකාශයක් ගත්තා. ඒ නිසා ඉදිරි මම හිතනවා සති දෙකක් ඇතුළත වගේ රටටම දැනගන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ වාර්තාව නීතිපතිතුමාට ඉදිරිපත් කරાવી ඉන්පසු නීතිපතිතුමා එතෙන් එහාට කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. මේ කරුණු පැහැදිලි කිරීමයි මා කෙටියෙන් බලාපොරොත්තු වුණේ. ඒ නිසා මේ ගරු සභාවේ සියලු මැති ඇමතිතුමාට පක්ෂ විපක්ෂ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමින් මගේ කෙටි වදන සල්පය අවසන් කරනවා. ස්තුතියි.
ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පයිතාම සතුටු වෙනවා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ගෞරවනීය සභාව ආමන්ත්‍රණය කරපු වෙලාවකට පසුව විශේෂයෙන්ම මේ රටේ ඉතාමත් වැදගත් වන ගරු අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යතුමිය හැටියට ගරු තලතා අතුකෝරල මැතිනිය විසින් මේ සභාවට ඉදිරිපත් කරන ලද විශේෂයෙන්ම මේ රට ඒ වගේම ජාත්‍යන්තරය සමග එකතු වෙලා විවිධ චෝදනා ලැබපු වෙනුවෙන් කටයුතු කිරීමේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳ ඒ පිළිබඳව පනතක් මේ අවස්ථාවේදී සම්මත කරන්නට එක්කම ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්නට කටයුතු කිරීම. විශේෂයෙන්ම මා සඳහන් කරන්නට ඕන අතිගරු ජනාධිපතිතුමා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා හැටියටත් මං හිතනවා ගෙවික්කිය කාලය තුළ අපිට නොයෙක් අභියෝග මැද මේ කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණා. මහිතර ඉතිහාසයේ පළවෙනි වතාවට මහිතර මේ කාල පරිච්ඡේදය තුළ ඒ කියන්නේ 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඒ වගේම තලතා අතුකෝරල මැතිනිය මේ නීතිය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය බාර ගැනීමෙන් පස්සේ අපි සතුටු වෙනවා. මහිතනෝ අධිකරණ ශේෂ්ත්‍රයේ අතිවිශාල වෙනසක් ඇති කරන්න අපට පුළුවන්කමක් ලැබුණා. මේ රටේ යල් පැන ගිහිපු ඒ වගේම ඇතැම් අනපනත් නැවත සංශෝධනය කරලා ඒවා යාවත්කාලීන කළා නව රටට ඔබින ආකාරයට ඒවා ඒ වගේම වෙනස්වන ලෝකයට අවශ්‍ය වෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන් කමක් ලැබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපට මං හිතනවා මේ අධිකරණ පද්ධතියත් නීතිය පිළිබඳවත් ඒ වගේම අවශ්‍ය යම් යම් සංශෝධනයන් කරලා මේ රටේ අපි බලාපොරොත්තු වෙච්ච යහපාලනය මේ රටේ නිර්මාණය කරන්න පුළුවන් කමක් ලැබුණේ. කවුරු මොනව කිව්වත් අපි සතුටු වෙන්නට ඕන 17 වෙනි සංශෝධනයෙන් තිබිච්ච එදා බලතල 18 වෙනි සංශෝධනයෙන් යටපත් කළා 19 වෙනි සංශෝධනය අපි නැවත ගෙනල්ලා මේ රටේ කොමිසම් සභා ඇති කළා. ඒ කොමිසම් සභා තුලින් මේ රටේ ඉතාමත්ම මහිතනෝ යහපත් දේශයක් නිර්මාණය කරන්න පුළුවන් වාතාවරණයක් උනේ ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් මේ සුසංයෝගය තුලින් ඇතිවෙච්ච ආණ්ඩුව තුලින්න කියන එක අපි පැහැදිලි කරන්න ඕන. ඇතින් දුර්වලතා තියෙනවා. අපි දැක්කා බොහෝ තැන්වල අඩුපාඩුකම් තිබෙනවා. මං හිතනවා අපිට දැඩි ඕනකමක් තිබුණත් මේ රටේ අපරාධ මඩින්න ඒ වගේම මේ පාතාලය මඩින්න මේ කුඩු සංස්කෘතිය සම්පූර්ණයෙන් මුලිටුපුරා දමන්න ඒ සඳහා තිබිච්ච බාධක ඕනතරම් තිබෙනවා. අපි දැක්ක අද වෙනකොට මේවයි බලාපොරොත්තු නොවෙච්ච එකම විශ්වය ජනක යම් යම් මා හිතනවා අල්ලා ගැනීම එක්කම අත්අඩංගුවට ගැනීම සිදුවෙමින් පවතන අවස්ථාව. එනිසා අද ජාත්‍යන්තර ශේෂ්ත්‍රය දිහා බැලුවහම විශේෂයෙන්ම ලෝකයේත් එක්ක අපි කටයුතු කිරීමේදී පහුගිය කාල පරිච්ඡේදය තුළ අපිට ලැබිච්ච යම් යම් ඔබ දන්නවා සියලු දෙනාම නියෝජ්‍ය කතානායකතුමනි අපි එදා මේ රට බාර ගන්නකොට ජනගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ ආණ්ඩුව අපි බාර ගන්නකොට මේ රට තිබිච්ච කෙදණිය තත්ත්වයේ පිළිබඳ නැවත නැවත සිහිපත් කරන්න ඕන. රටක් කියලා අපිට විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ජාත්‍යන්තරයේ අපිට මං හිතනවා දක්කපු ඒකම ප්‍රතිචාර තුලින් අපි මත් දැඩි ලෙස අපහසුතාවයන්ට ලක්වෙච්ච අවස්ථාවන් අපි දැක්කා. ඒ තුල එක්සත් ජාතික සංවිධානය තුල අපිට අඩියක් තියන්න අපිට කතා කරන්න කොන්ද කෙලින් අපිට නායකින්ට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමා හතර වතාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලාසනයේ කතා කළා. විශේෂයෙන් මේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේ තිබෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න අපට හොඳ කතිකාවතක් හොඳ මම හිතනවා මග පෙන්වීමක් ලැබුණා. ඒ නිසා ජාත්‍යන්තරයේ අපිව කවුරු මොනවා කිව්වත් අද විපක්ෂයේ ඒකාබද්ධයේ සමහර බොහෝ දෙනෙක් නැහැ. මම සතුටු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැති ඇමතුරුන් ඉන්නවා. අද මේකට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. මේ ප්‍රශ්න වලට එරෙහිව කතා කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ඉතිහාසය තුල තිබුණ අඳුරු වළා පටලයන් තුලින් අපි රිදී රේඛාවක් නිර්මාණය කරන්න පුළුවන් කමක් ලැබුණයි කියන පණිවිඩය අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඒ නිසා මම විශ්වාස කරන ඉදිරියේදී මොකද කවුරු මොනව කිව්වත් ඔබතුමා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා අපි ඊයේ සාකච්ඡා කරා. එස් සුමන්දිරන් ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව ගම දිගින් දිගටම සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවල අපි දන්නවා ප්‍රතිඵලය ඉතාමත් හිමින් හිමින් සිද්ධ වුණත් මේ රටේ යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන්කමක් අපට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද බරපතල වංචා දූෂණ පිළිබඳ ඔබතුමා පත් කරපු විමර්ශන කොමිසම් සභාවේ ඇතිවෙච්ච තත්ත්වයන් පිළිබඳ වහාම අධිකරණ ශ්‍රේෂ්ඨයෙන් මම හිතන ඔබතුමාටත් හයියක් තිබෙනවා. මම හිතන ඔබතුමා සේනාධිනායකයා හැටියටත් නීතිය සාමය පිළිබඳ ගරු අමාත්‍යවරයා හැටියටත් මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියටත් ඔබතුමාට මම හිතන්නේ මේ පිළිබඳව නායකත්වයේ ඉඳගෙන මේ පිළිබඳ පසු විපුරම් කළා. ඒවයි ප්‍රගතිය මම හිතන්නේ සමාලෝචනය කළා. ඒ තුලින් වැරදිච්චත නිවැරදි කරගෙන යන්න පුළුවන් කමක් අපට ඒ සඳහා මඟ පෙන්වීමක් අපට මම හිතන්නේ උපදෙස් දීමක් ඔබතුමාට කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරන ඉදිරියේදී අද අපි කතා කරන මේ දඬුවම් පමුණුවන් ලැබූ ඇති තරත්තම් බාරසිම්ම සම්බන්ධයෙන් ඌ සම්වාදිත කෙටුම් පත් කළ ගිවිසුම් පිළිබඳ එකඟතා වාර්තාවට අත්සන් කිරීම පිණිස අපි දැක්කා එදා දෙසැම්බර් 2005 දෙසැම්බර් 6 අත දින ඉරානයේ ටෙහරාන් නුවරදී පැවැත් වූ රැස්වීමේදී ඒක ප්‍රතිඵලයක් හැටියට 2005 දෙසැම්බර් 7 අත්වෙනි දින අපි ඒකට අත්සන් තමන්ට යෙදුනා. ඒකත් එක්ක මං හිතන්නේ අපි ඉතාමත්ම සුහදතාවෙන් අපි විශේෂයෙන් මේ ගිවිසුම් වලට ඒ පාර්ශව කරුවන් එක්ක කටයුතු කරන්න විශේෂයෙන්ම ඉරාන ඉස්ලාමීය ජනරජයත් එක්ක කටයුතු කරන්න අපට පුළුවන් කමක් තිබුණා. ඒ නිසා අද මේ කටයුතු වලදී මේ තිබෙන ගරු අමාත්‍යතුමේ විසින් ඉදිරිපත් කරන මේ ගිවිසුම එක් එක් වගන්ති දිහා බැලුවාම ඒවයි අර්ථ නිරූපණයන් දිහා බැලුවාම බාර්දීමේ කොන්දේසි දිහා බැලුවාම පොදු මූලධර්මයන් දිහා බැලුවාම ඒ විතරක් නෙමේ අපි දන්නවා ඒකේ බලධාරීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සහ ඒවා හා බැඳීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපට ලොකු වගකීමක් තිබෙනවා විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ නිසා මම හිතන රටක් හැටියට ඒ වගේම මේ රටේ දේශීය වශයෙන් විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් අපිට ඒ අවස්ථා ලැබෙනකොට මම හිතනවා අපට පුළුවන් කමක් තිබෙනවා මේ රටේදී වෙන්න පුළුවන් වෙන රටකදී වෙන්න පුළුවන් ලෝකෙ කොහේ හරි වෙන්න පුළුවන් ගිවිසුමින් බැඳිච්ච රටවල් එක්ක. ඒ වගේම විශේෂයෙන්ම අපි කතා කරන මේ ඉස්ලාමීය ජනරජයක ඇතිවෙච්ච යම් ගිවිසුම් නිසා අපට ඒ අවස්ථාවන් ඉදිරියට ගෙන යන්න පුළුවන් කමක් ලැබුණා. මම විශ්වාස කරනවා ඉදිරියේදී අපි ශ්‍රී ලාංකීය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් හැටියට අපිට මොන අඩුපාඩුකම් තිබුණත් මම හිතනවා නිදහසේ 7/1 දිනය සමරන මේ ඉතාමත් වැදගත් අවස්ථාවේදී අපි හැඳුනගෙන තිබෙනවා. එදා ඩී.එස්. සේනානායක මැතිතුමා 1948 පෙබරවාරි 1 වෙනිදා නිදහස ලැබපු වෙලාවේ නිදහස් චතුරස්‍රය පැවතිච්ච උත්සවයේදී ඉතාමත් පැහැදිලිව කාරණා තුනක් පිළිබඳව සඳහන් කරා. ඒ කාරණා තුන මම හිතන්නේ රටේ නායකයින් හැටියට මම හිතන ඔබතුමත් විශේෂයෙන්ම මේ රටවල කටයුතු කරපු නායකයින් හැටියට ඒවාට පූර්වාදර්ශයක් සපයමින් කටයුතු කරනවා කියන එක අපේ ලොකු විශ්වාසයක් තිබෙනවා. මොකද ඔබතුමා අපි ඉතාමත්ම මහන්සි වෙලා කැපවීමෙන් එවාගෙම ඔබතුමා අපි අපේ ශක්තිය තුලින් අපි ජනාධිපති ධුරයට පත් කරේ සවාසු දහසක් මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ගනිමින්. එදා මම හිතනවා අපිට තිබිච්ච ලොකුම අභිවෝගය හැටියට ඩී.එස්. සේනානායක මැතිතුමා නිදහස් දින ඒ ලබා දීපු පණිවිඩය තුල තිබුණේ මොකද්ද? විශේෂයෙන්ම දිලුඳුකම එවාගෙම නොදැනීම සහ ඒ කියන කාරණා සම්බන්ධයෙන් අපි හැම කෙනෙක්ම සැලකිලිමත් වෙන්නට ඕනේ කියලා අනිත් එක තමයි සෞඛ්‍යය කියන එක. මෙන්න මේ කාරණා තුන ජයග්‍රහණය කරන්න පුළුවන් කමක් තිබෙනවා නම් මම හිතනවා ඔබතුමා සෞඛ්‍ය ඇමතිවරයෙක් හැටියට මේ රටට විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. ඒ වගේම මේ රටේ දිළිඳුකම නැති කරන්න ඕනේ කියන අභිප්‍රායන් තුල විවිධ වැඩසටහන් සැලසුම් ක්‍රියාත්මක කරපු නායකයෙක්. එසේ අපි විශ්වාස කරනවා ඒ වැඩසටහන් එක් ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් අපට ලැබෙයි කියලා. ඒක තමයි අපේ අපේ බලාපොරොත්තුවත්. මම විශ්වාස කරනවා අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැමදාමත් මේ සංහිඳියා වැඩපිළිවෙල තුල ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව කියන එක පැත්තකට දාලා මේ රට ගොඩනගන්නට හැම විටම කටයුතු කරා. ඒක මම හිතනවා අතිගරු ජනාධිපතිතුමත් ඒකට ශක්තියක් දීලා ඉදිරි කාලය තුල අපට මේ සඳහා අවශ්‍ය ගමන් මග යන්නට පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම අද දින මේ කටයුතු සඳහන් කරන්නට ඕන මේක සම්බන්ධයෙන් දඬුවම් පමුණුවන් ලැබ ඇති තැනැත්තන්ගේ දඬන නියමයේ පරිදි සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක් පිළිබඳව, ඒ වගේම සමාව පොදු සමාව දඬුවම් ලිහිල් කිරීම සම්බන්ධයේ නඩු තීන්දුව පිළිබඳ අභියාචනා කිරීම, සමාලෝචනය කිරීම හා ප්‍රතිසංශෝධනය කිරීම පිළිබඳව, ඒ වගේම දඬනය නියම බලාත්මක කිරීම පිළිබඳ තොරතුරු, දඬුවම් මත්විදීම හා තාවකාලිකව නිදහස් කිරීම, ප්‍රවාහන හා කිරීමේ පහසුකම්, මේ වගේ මම හිතනවා විශාල කරුණු රාශියක් අපි අද මේ පනතින් මේ පාර්ලිමේන්තුවට අපි ගෙනල්ලා තියෙනවා. මේක හැම දෙයක්ම භාෂාව පිළිබඳ, කාලීන අදාල් කරගැනීම් පිළිබඳව, ආරවුල් පිළිබඳව, අවසානාත්මික විධිවිධානයන් පිළිබඳවත් කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ කටයුතු වලින් ඔබට ශක්තිය මේ පාර්ලිමේන්තුවට ලැබෙනවා. ඒ වරප්‍රසාද, ඒ අභිමතය, ඒ බලාපොරොත්තුව මේ තුන ඉටු කරගන්න අපට හැකියාවක් ලැබෙයි. ඒ නිසා මම අධිකරණ ඇමතිතුමියටත් මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ පනත් කෙනෙල්ල මේ තුලින් යටට නවත් ජීවියක් ලබා දෙන්න අලුත් අත්දැකීම් ඇතුව ජාත්‍යන්තරයක කටයුතු කරන්න අපට ශක්තියක් ලැබුණා. ඒ වෙනුවෙන් හැම දිනාටම ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. පිළිතුරු කතාව ගරෝ තාතා අතිපූර්ව ඇමතිතුමිය විනාඩි 15 ඔබතුමා.
ගරු මුන්නාසර, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වරදකරුවන් බාරදීමේ පනත යටතේ නියමයත්, ණය සහනදායක ආඥා පනත යටතේ නියෝගයත් අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ ඒ සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාව සලසා දීම ගැන මං සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මීට සති දෙකකට ඉස්සෙල්ලා අපි ණයසහන මණ්ඩලය සම්බන්ධයෙන් ණයසහන මණ්ඩල පනත සංශෝධනය කරන්න යෙදුණා. ඒ අනුව එහි හිටපු සමාජික ප්‍රමාණය 5ක් වෙලා තියෙන වෙලාවක එය තවත් 6කින් 11 දක්වා වැඩි කරන්නටත්, ඒ වගේම ණයසහන මණ්ඩලය කොළඹ පමණක් පිහිටවලා තියෙන එක තවත් ඒ සම්බන්ධයෙන් තිබෙන නඩු ප්‍රමාණය දිහා සලකලා ප්‍රාදේශීයව තවත් ඒ වගේ 5ක් පිහිටවන්නත් අපි සංශෝධනය කළා, සම්මත වුණා. ඒකම ඒ විශේෂයෙන්ම ණයසහන මණ්ඩලය ගැන කතා කරනකොට මේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී මල දිගින් දිගටම ශුද්ධ මූල ණය ගැන එහෙමත් කතා කළා. මම ඒ වෙලාවේ තිල්ලීමක් කරේ. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයක සාකච්ඡාවක් කරලා අපිට ඒ සඳහා අවශ්‍ය නීති රීති ඇති කරන්නට සහයෝගය දෙන්න පුළුවන්. කෙසේ වෙතත් ණයසහන මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ විශ්වර දීපල වෙනුවෙන්. ඉතාම පරණ පනතක් 1941 පිහිටවපු, එයින් සිදුවන්නේ නිශ්චල දේපල උකස්කට තියලා ලබා ගන්නා ණයවලදී ඒ දේපල බේරා ගන්න සහන සැලසීම. ඉතින් ඒක තවත් දුරට මේ වෙනකොට කොළඹ තියෙන මේ ණයසහන මණ්ඩලයේ ඒ වගේ නඩු කටයුතු 800කට වැඩි ප්‍රමාණයක් තියෙන අතර ඒවා රටේ දිවයිනේ හැම තැනකින්ම වගේ කොළඹට එනවා. ඒ නඩු වලින් 400ක් විතර තමයි කොළඹ දිස්ත්‍රික්කයේ මූලික කරගෙන පවතින්නේ. ඉතින් ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ අද අපි ඉදිරිපත් කරන නියෝග යටතේ හැකි ඉක්මනින් ප්‍රාදේශීයව එය පිහිටවලා ඉක්මනින් ඒ සඳහා සාමාජිකයින් පත් කරලා ඉතාමත් ඉක්මනින් ඒ කටයුතු ප්‍රාදේශීයව කරන අතරේ ඒ අයට අවශ්‍ය සාමාන්‍ය ජනතාවට කොළඹටම ඇවිල්ලා විසඳගන්න තියෙන දේ ප්‍රාදේශීයව ගෙනහිලා ඒ අවශ්‍ය සහන සලසන්න කටයුතු කරන්න. ඒ අනුව මේ අද නියෝගයේ හැටියට ණය සහන මණ්ඩලයේ මේ තාක් කාලයක් සභාපතිවරයාට කරන ලද ගෙවීම වුණේ 1500කුත්, ඒ වගේම සාමාජිකයකු සඳහා රුපියල් 1000කුත්, ඒ වගේම රැස්වීමකට පැමිණීම සඳහා මෝටර් රථයක් භාවිතා කරන වෙලාවකදී සභාපතිවරයාට 750කුත්, සාමාජිකයකුට රුපියල් 500කුත්, නිවසින් බැහැර සැසිවාරවලදී සහභාගි වීම වෙනුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ 12 වැනි මගන්තිය අනුව සභාපතිවරයාට සහ සාමාජිකයන්ට රුපියල් 500ක බැගින් දීමන ඒකාබද්ධ දීමනාවක් ලබා දීමත්. නමුත් මේ නියෝගයේ අනුව වර්තමානයේ ණය සහන දායක මණ්ඩලයේ හෝ ශාඛා මණ්ඩලයක රැස්වීමකට පැමිණීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව රුපියල් 5000ක් දක්වා, සභාපතිවරයාට රුපියල් 5000ක් දක්වා, එයි සාමාජිකයෙකුට රුපියල් 3000ක් දක්වා වැඩි කරනු වෙනවා. ඒ වගේම මෝටර් වාහනයක් පාවිච්චි කරනවා නම් සභාපතිවරයාට දීපු රුපියල් 750 දීමනාව රුපියල් 2000 දක්වා, සාමාජිකයෙකුට දීපු රුපියල් 500 රුපියල් 1000 දක්වා වැඩි කරනවා. ඊට අමතරවම අර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ අනුව ඒ ගෙවන දීමනාව ගෙවන්න කටයුතු කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ තත්ත්වය තුළ මේ සඳහා සභාපති ධුරයකට පත්විය හැක්කේ මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු හෝ විශ්‍රාමගිය මහාධිකරණ විනිශ්චයකාරවරයෙකුට නොඅඩු තනතුරක් දරපු විනිශ්චයකාරවරයෙකු අවුරුදු 15කට වැඩි වෘත්තීය සුදුසුකමක් තියෙන නීතිඥවරයෙකුටත් කටයුතු කරන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ වගේ කටයුතු වලදී අපි බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යෙන්ම මේ අහිංසක මිනිස්සු හදිස්සියට තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් තමන්ගේ දේපල උගස් තියලා මුදල් ලබා ගන්නකොට ඊට සහන ලබා දීමේ වේගවත් කිරීමට ඉක්මනින් එම කටයුතු අවසන් කරන්නටත්, ඒ වගේම එක්කෝ කොටස් වශයෙන් ගෙවන්නට හෝ එහෙම නැත්නම් අය කරන පොලිය අනුපාතය අඩු කරගන්නට සඳහා තමයි අපි ණය සහන මණ්ඩලයේ මූලික පරමාර්ථය දා වෙලා තිබිච්ච දේ ඉදිරියට ගෙනියන්නේ. ඉතින් මේකෙදී මම හිතනවා දීර්ඝ වශයෙන් නොකිව්වත් අපිට ප්‍රාදේශීයව මේ ශාඛාවන් පිහිටවනකොට ටිකක් වැඩිපුර ඒ සම්බන්ධයෙන් විශේෂම සින්නක්කර ඉඩම් තියෙන ප්‍රදේශ තෝරගෙන ඒ සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිද්ධ කරලා සහ අනෙකුත් පොදු ස්ථානවල මෙවන් කටයුතු වලට මේ වගේ සහන ලබා ගන්න පුළුවන් කියලා දැනුවත් කිරීමකින් අනතුරුව කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම දඬුවම් පමුණුවන් ලබනු තැනැත්තන් බාරදීම සඳහා ඇති කරගත් ගිවිසුමේ නියමය අනුව පහුගිය 2018 ජූලි මාසේ 12 වැනිදා තායිලන්ත අගමැතිතුමා මෙරට මේ සංචාරය කරනකොට ඒ රට විදේශ ඇමතිවරයාත් සමග මම විශේෂභාර ඇමතිවරිය සම්බන්ධයෙන් හැටියට මේ ගිවිසුමට අපි ඇතුළත් වුණා. ඒ ගිවිසුම සිද්ධ වෙන්නේ 1995 අංක 5 දරන වරදකරුවන් බාරදීමේ පනතේ විධිවිධාන අනුව. ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙක් තායිලන්තයේදී කරන ලද එරට නීතියේ වරදක් වන යම්කිසි වැරැද්දකට පමුණුවන ලද සිර දඩුවමක් එහෙ ඉඳලා ඒ ඉතිරි කාලය මෙහෙ සිර මැදිරියක ගත කිරීමට හැකිවෙන විදියට එම දඬුවම් කාලය ගෙවන පුළුවන් විදියට කටයුතු කරන්නටත් ඒ වගේම තායිලන්ත ජාතිකයකු මෙරට නීතියෙන් යම් කිසි වැරැද්දක් කරලා මෙරට අධිකරණයකින් ලබා දෙන දඬුවම් කාලය ඉතිරි කාලය තායිලන්තයේ සිර මැදිරියක ගත වෙන විදියටත් මේ සිරකරුවන් හුවමාරු කර ගැනීමට කරන ලද ගිවිසුමක්. ඉතින් මෙවන් ගිවිසුම් රටවල් ගණනාවක් එක්ක තියෙනවා. මං අහගෙනයි මෙතර කවුරු හරි විපක්ෂ මන්ත්‍රීවරයෙක් කිව්වා අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා මේ රටට ගෙන්වා ගන්නටත් ඒ වගේම ඊයේ අත්අඩංගුවට ගත්ත අර ලංකාවේ නොයෙකුත් විදිහේ අපරාධවලට සම්බන්ධ ඒ පාතාල කල්ලි නායකයෙක් හැටියට හඳුන්වන මදුෂ් මාකඳුරේ මදුෂ් නැමැත්තා ඇතුළු 25 දෙනෙක් මේ රටට ගෙන්නන්න පුළුවන් කියලා. ඉතින් අපි සිංගප්පූරුවත් සමග අපි මේ වගේ ගිවිසුමකට ඇතුළත් වුණේ 2002 මේ සාපරාධී ක්‍රියාවලට අන්‍යෝන්‍ය සහභාගිතාවය පළ කරන පනත 2002 මේ ගරු සභාවේ සම්මත වෙනකොට ඒක සම්මත වුණේ සියලුම පොදු රාජ්‍ය මණ්ඩලීය සමාජිකත්වයේ ධර්ණ රටවල් එක්ක. ඒ අනුව සිංගප්පූරුවත් එක්ක අපි එදා 2002 ඉඳලාම ඒකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම මධ්‍යම බරධාරියා හැටියට කටයුතු කරන්නේ ඒ සම්බන්ධයෙන් සහයෝගය ඉල්ලලා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමයි පනත හැටියට බලය පැවිරෙන්නේ. ඒ අනුව ඒ කියන ඕනෑම පුද්ගලයෙකුට අධිකරණයක් මගින් ඉල්ලීමක් කරන්න කියලා ඒ අයව ගෙන්නන්නේ. ඒ වගේම නීතිපද දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කිරීමක් කරපුවම ඒ සම්බන්ධයෙන් රටින් ඉල්ලීමට අපිට බලයක් තියෙනවා. ඒ වගේම අපි පහුගිය දවසක මේ ඩුබායි රට එක්කත් මෙවන් ගිවිසුමකට ඇතුළත් වුණා. ඒක මේ පාර්ලිමේන්තුවේ අපි නියෝමය ඉදිරිපත් කරා. ඒ අනුව මීට පෙරත් උද්‍යාංග වීරතුංග කියන මෙරට සිද්ධ වුණු මිග් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සහ වෙනත් නඩුවලට අවශ්‍ය වෙලා තියෙන පුද්ගලයෙක් සම්බන්ධයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වගේම අපි නීති කටයුතු මොන විදියට පරීක්ෂණ කටයුතු නීති හා සාමය අමාත්‍යාංශය යටතේ කෙරෙනකොට ඒ අනුව අපි විශේෂයෙන්ම මේ සඳහා අවශ්‍ය සහයෝගය අපිට උපදෙස් ලැබුණහම ඉල්ලන්න පුළුවන්. හැබැයි මේ මොන විදියට ගිවිසුම් තිබුණත් දෙන නොදෙන එකේ තීරණය අවසාන තීරණය තියෙන්නේ ඒ රට බලධාරීන් එක්ක. පහුගිය අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදා 2018 පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවස දිනේ තමයි උදයංග වීරතුංගව ඒ රටේ ආගමන විගමන නිලධාරීන් විසින් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්න. හැබැයි මේ වෙනකන් තාමත් ඒ නඩු කටයුතු වලට අවශ්‍ය පුද්ගලෙක් හැටියට මේ වෙනකන් තාමත් බාර දීලා නැහැ. ඒ වගේම අනික් පැත්තට සමහර වෙලාවට සමහර අයට අමතක වෙලා තියෙනවා අපිට ඒකපාර්ශ්විකව මේ තීරණ ගන්න බැරි විත්තිය. ඉතින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉතාම භයානක ගණේ අපරාධයක් හැටියට තමයි මැද පෙරදිග රටවල් ඒ සම්බන්ධයෙන් කටයුතු කර. ඉතින් ඒ අනුව පරීක්ෂණ කටයුතු කරායන් පස්සේ අපිට මේ කණ්ඩායම මේ 25 දෙනායි කණ්ඩායම ගැන ඉල්ලීමක් කරන්නටත් පුළුවන්. ඉතින් මෙවන් ගිවිසුන් මගින් විශේෂයෙන්ම අපේ හොඳ හිත පවත්වාගෙන ජාතීන් අතර රටවල් අතර අපේ සම්බන්ධතාවය හොඳින් ගොඩනගාගෙන කටයුතු කරොත් තමයි අපිට මේ වගේ දේවල් වලදී උපකාර ගන්නට පුළුවන්. ඉතින් දැන් නැවත වාරයක් මං හිතන්නේ ගරු ජනාධිපතිතුමායි සම්බන්ධයෙන් බොහොම පැහැදිලි උත්තරයක් දුන්නා. මොකද මම නැති වෙලාවේ සභාවේ හිටපු නැති වෙලාවේ අද ප්‍රශ්න අතරේ මම මේ සභාව නොමග ඇරියයි කියලා තියෙනවා. මට කියන්නට සිද්ධ වෙනවා ඒ අය ඒ කාලේ ඒව ගැන එච්චර තැකුවේ නැති වුණාට මරණ දඬුවම නියම වෙච්ච එක කාන්තාවකට මරණ දඬුවම කෙසේ වෙතත් අඩුතරමේ ජීවිතාන්තය දක්වා අවුරුදු 20 දක්වා කියන එක බලන්නේ නැතුව සලකන් නැතුව ඊයේ දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා මගෙන් ඇහුවා 20 ජීවිතාන්ත 20 වස් 12 වස් සිව්වස් කියලා මේ බන්ධනාගාර ගත වෙච්ච අයගේ කාලය අවසන් කරන්න අපි කටයුතු කරගෙන යනවාද කියලා. ඒ කටයුතු අපි කරගෙන යනවා. අද අපි බන්ධනාගාර පනත හැටියට තමයි වැඩ කටයුතු කරන්නේ. ඉස්සර වගේ මරණ දඬුවමට නියම වෙච්ච උදවියට කිසිම දෙයක් සලකන් නැතුව නිදහස දීපු නිදහස දෙන යුගයක් නෙමෙයි මේක. මේක අනිවාර්යයෙන්ම අධිකරණය මොනම හේතුවකටවත් හැල්ලුවට ලක් කරන්නේ අධිකරණයට තියෙන සියලුම ගෞරවය ඇතුව අධිකරණය විසින් දෙනු ලබන ඕනෑම තීරණේ ඒ තීන්දුවට අනුව අපි කටයුතු කරන්න පග බලාගෙන ඉන්නවා. ඉතින් නැවත වාරයක් මට කියන්නට තියෙන්නේ මොනම අවස්ථාවකවත් අපි විරුද්ධ පක්ෂයේ හිටියා අපි ආණ්ඩු පක්ෂයේ ඉන්නවා හෙට අපව විරුද්ධ පක්ෂයට ගියත් ගෙදර ගියත් රටේ ජනතාව නොමග අරින කතා හෝ බොහොම පටු විදියට ජනප්‍රිය වෙන මාතෘකා කතා කරන්න උත්සාහ කරන්නේ ඔය ඒ කතා කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා හැටියට කියන එක මතක් කරමින් අද දවසේ මේ කටයුත්ත කරගන්නට අවශ්‍ය සහයෝගය ලබා දීපු අපේ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරි මහත්මීන් ලේකන්තුමා ත්‍රේක ලේකන්තුමිය ඇතුළු ඒ සියලු දෙනාටමත් ඒ වගේම මේ කටයුත්තේදී අපිට වෙලාව ඉඩකඩ ලබා දීලා කටයුතු කරපු ගරු පාර්ලිමේන්තුවේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා.
යෝජනා අංක 1 සහ 2 සභාව එකඟද? යෝජනා අංක 1 සභාව එකඟද?
හායි.
අංක 2 සභාව එකඟද?
හායි.